නිත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මච්චපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. නේති සරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා. සාදු සාදු සාදු.
උපන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහනාය චන්දං ජනේති වායමති විරියං ආරභති cittang pagvan hati padati anumpanna nang kusalanan dhammanan upadaya candang janeti vayamati viriyang arhati cittang pagvan hati padati Panan kusalanan dhammanan diyo bhavaya Itiya sammo saya bhavanaya vipulaya Chandang janeti vayamati viriyam arhati Chittang pagganhati padhati ධර්මසෝනාබිලාසි ගුණබර කාරුණික පින්වත්නි ගංගොඩවිල සුභද්‍රාරාම මහා පිරිවෙන් පති පූජනීය අපේ නායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු ආරාමවාසී සියලු සාමීන් වහන්සේලාගෙන් අවසරයි කාරුණික පින්වත්නි එදා අපේ රට ධර්මද්වීපයක් බවට පත් කරන්නට මහත් වූ කරුණාවෙන් අපේ ලක්දිවට වැඩම කොට මිහින්තලේ අම්බස් තලාවෙන් මුළු රට පුරාවට සදහම් ගංගාව ගලා බස්නට සලස්වාලමින් හැම චිත්ත සන්තානයක්ම නිවමින් සනසවමින් අපේ රට ධර්ම භාණ්ඩාගාරයක් ධර්මද්වීපයක් බවට පත් කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ ආවර්ජනය කරන සිහිපත් කරන මේ වෙලාවේ උන්වහන්සේගේ ආගමනයෙන් අපට ලැබුණු සද්ධර්මලාභය පිළිබඳව ගෞරවයෙන් සමරන මේ වෙලාවේ උතුම් පින්කමක යෙදෙන්න අපි හැම දෙනාටම අවස්ථාව ලැබුණා. ඒ අනුව ඒ සිහි කරන අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට උන්වහන්සේ සමග වැඩම කළ සියලු දෙනා වහන්සේට ගෞරව උපහාර වේවා කියන සදහෙබර හැඟීමත් අපේ චිත්තසංතාන තුල ඇති කරගෙන මේ පින්කමේ විශේෂ අරමුණ පිළිබඳව පැහැදිලි කිරීමක් කරගත යුතු වෙනවා. මේත වර්ෂ 7කට ඉහතදී හදිසියේම ඊශ්‍රායලයේදී අභාවයට පත්වන්නට යෙදුනා ආචාර්ය අමිත් මුනිවින්දර දාස මහත්මයාණන් අපේ රටේ පැවති මහා බිහිසුණු යුද්ධය පිළිබඳව කතා කරනකොට ඒ තිරේ පිටුපස ඉඳගෙන කිසිවෙකු නොදන්නා ආකාරයේ මහා මෙහෙවරක යෙදුණු පිරිස බොහෝමයි. ඒ පිරිස අතරේ සුවිශේෂී චරිතයක් වුණා අමිත් මුනීන්ද්‍රදාස මහත්මයා. ඔහුගේ සේවයේ සුවිශේෂ බව නිසාම නොසිතූ වේලාවක අබිරහස් සඳවින් එතුමාගේ මරණය සිද්ධ වුණා. කෙසේ වුණත් එතුමා මොරටුව විශ්වවිද්‍යාලයට පමණක් නොව මේ මුළු රටටම සිදු කළ අමිල මෙහෙවර අමතක නොකරමින් ඒ දයාබර නෝනා මහත්මිය, පුතනුවන් දියණියන්, ඒ ඥාති පිරිස වගේම 93 වසරේ සමකාලීන සිස්ස සහෝදරයන්, ඒ වගේම විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය හැටියට එකට කටයුතු කළ පිරිස, එතුමගේ ගුණය නිරන්තරවම සිහිපත් කරවමින් උතුම් උදාර මහා පින්කම් වාර්ෂිකව සිද්ධ කරන අතරේ හැම මාසයකම 11 වෙනිදා ඒ වෙනුවෙන් දා බුදුපාම මහා සංඝරත්නයට දන්පෙන් පූජා කරමින් පුණ්‍යානුමෝදනා කරනවා. අදත් ඉමිදිරි උදෑසන ඒ උතුම් පින්කම්වල සිද්ධ යෙදිලා දැන් මේ වෙලාවේදී මේ සිවද්‍රාරාම මහා විහාරස්ථානයේට මේ ධර්මශාලාව පුරාවට ඉන්න පිරිසට පමණක් නොව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනාට ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව සලසාලමින් ධර්ම දානමය මහා පින්කමක යෙදෙමින් එතුමන්ගේ උතුම් ගුණය සිහිකොට පුණ්‍යානුමෝදනා කිරීමේ අදහසින් බෞද්ධයා මාධ්‍ය ජාලයේද ඒ සඳහා සම්බන්ධ කරගෙන තබ්බෝ වේ ආනන්දාබිදාන අපේ නායක හාමුදුරුවන් වහන්සේගේ ආශිර්වාද ලැබමින් මේ පින්කම සිද්ධ කරන්නට මේ හැම දිනම දැන් සදී පැහැදී සූදානම් වෙ සිටිනි. මේ වෙලාවේ සිද්ධ වෙන ධර්ම දේශනාව සඳහා අපි විශේෂ මාතෘකාවක් තබන්නට යෙදුණා. මාතෘකා පාඨයන් කියවෙනකොටම උඟාක් දෙනෙකුට කටපාඩම් තියෙන, සිහියට මතකයට නැගෙන දේශනා පාඨයක්. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය පිළිබඳවයි ඒ තුලින් කියවුනේ. මහණනි, සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වූ සතර සම්‍යක් ප්‍රධානියෝ හතර දෙනෙක්, කවර නම් හතර දෙනෙක්ද? උන්වහන්සේ පැහැදිලි කොට වදාලා නූපන්නා වූ අකුසලය නූපදවන්න. චන්දං ජනේති, කැමැත්ත උපදවනවා නම්, වෑයම් කරනවා නම්, වීරිය ආරම්භ කරනවා නම්, සිත පිහිටුවනවා නම්, එය එක සම්‍යප්පදානයක්. ඒ වගේම උපන්නා වූ අකුසල් ප්‍රහාණය කිරීම සඳහා එබඳු වෑයමක් උත්සාහයක් දරනවා නම්, සිත පිහිටුවනවා නම්, දෙවෙනි සම්‍යප්පදන් වීරයේ හැටියට බුදුරජාණන් වහන්සේ අනුශාසනා කළා. තුන්වෙනුව අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. නූපන් කුසලය උපදවා ගැනීම සඳහා කැමැත්ත උපදවනවා නම් වෑයම් කරනවා නම් වීර්ය ආරම්භ කරනවා නම් සිත් පිහිටවනවා නම් ඒ වෙනුවෙන් මේද තුන්වෙනි සතර සම්‍යක්පදං අතරට දැක්. එවගේම උපන්නානං කුසලානං ධම්මානං දීයෝ භාවාය තිතියා සම්මෝසාය. උපන්නා වූ කුසලය වැඩි දියුණු කරන්න, තිතියා වැටෙන්නට නොදී රැකගන්න, තව තවත් බොහෝ වැඩි දියුණු කරන්න යම් කෙනෙකු වීරිය උත්සාහය මහන්සිය දරනවා නම් සිත් පිහිටුවනවා නම් සතරවෙනි සම්‍යක් ප්‍රධානයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. එතකොට මේ කාරණා හතරක් කියවෙනවා. නූපන්න කුසල් නූපද වීමට, උපන්නා වූ අකුසලයේ දුරු කිරීමට, නූපන් කුසලයේ ඉපද වීමට, උපන් කුසලයේ වැඩිවීමට, වෙර වීරිය දැරිය යුතු බව මින් කියවෙනවා. මේ අදහස ටිකක් විවෘත කරලා විමසා බැලුවොත් බොහොම වටිනා ධර්ම මාර්ගයක් අපේ ජීවිතවලට එකතු කරගන්න පුළුවන්. නූපන් අකුසලයේ නූපදවන්නත්, උපන් අකුසලයේ දුරු කරන්න හැකියාව ලැබෙන්නේ අකුසලයේ යනු කුමක්ද කියලා හරියටම තෝරා බේරා ගත්ත කෙනෙකුට. එනිසා අපි නොකලා වූ අකුසල් නොකරන්න, යම් අකුසල ගතියක් ජීවිතය තුළ ක්‍රියාත්මක නම් එය නොකර ඉන්නත් උත්සාහ කළ යුතුයි, වීර්ය කළ යුතුයි. එතකොට ඒ උත්සාහයේ ඒ වීර්ය පවත්වන්න පුළුවන් වෙන්නේ අකුසලයේ පිළිබඳව, අකුසලයේ පිළිබඳව වගේම අකුසලයට ලැබෙන ප්‍රතිවිපාක පිළිබඳවත් හොඳින් දැනුවත් වීමෙන්මයි. අකුසලය කියනකොට අපට පුරුදු තැනක් තියෙනවා. දස අකුසලයේ නමින් අදහසක් අපේ මතකයට නැගෙනවා. ඒ දස අකුසලය ත්‍රිවිධ දුෂ්චරිත, ත්‍රිවිධ අකුසල කර්මපත, දස අකුසල කර්මපත හැටියට නම් කරලා දක්වලා තියෙනවා. එතනදී කාය දුෂ්චරිතය, වාග් දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය. කාය දුෂ්චරිතය ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර වශයෙන් දුෂ්චරිත තුනකුත්, වාග් දුෂ්චරිතය මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප වශයෙන් කරුණු හතරකුත්, මනෝ කර්මය අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි නමින් ආකාර තුනකිනුත් දේශනා කොට තියෙනවා. කාය කර්ම තුනයි, වාක් කර්ම හතරයි, මනෝ කර්ම තුනයි. මේ සියල්ල එකතු කරලා දස අකුසල කර්ම පත කියලා අප අපි අහලා තියෙනවා අපි ඉගෙනගෙන තියෙනවා. එහෙම නැත්නම් ත්‍රිවිධ දුස්චරිතය කියලා අපි අහලා තියෙනවා ඉගෙනගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දස අකුසලය නම් කරද්දී උන්වහන්සේ එයින් ප්‍රතිවිරුද්ධ වූ කුසල පැත්ත දක්වද්දී මේ දස කරුණෙන් වෙන්වීම මිදීම දස කුසලයේ දස කුසල කර්ම පත හැටියට නම් කරලා තියෙනවා. හැබැයි සීලය කියන අදහස ලෝකෙට ඉදිරිපත් කරද්දී උන්වහන්සේ මේ දුස්චරිත තුනෙන් කාය වාචානං සමෝදානං සීලං කය වචන දෙකෙහි හික්මවා ගැනීම පමණක් සීලය යන වචනයට ඇතුළත් කළා. අර මනෝ දුස්චරිතය මනෝ කර්මය එතනදි කියවෙන්නේ නැහැ. කාය සුචරිතේ වාක් සුචරිතය සීලේ හැටියට බුදුරජාණන් වහන්සේ හඳුන්වා දුන්නා. ඒට වඩාත් වැදගත් තේරුමක් ඇතුවයි උන්වහන්සේ ඒ ආකාරයෙන් ඒ බෙදා දැක්වීම කළේ. කාය කර්මය වාක් කර්මය කුසලසහගත කරගන්න පුළුවන් කමක් නැහැ ලෝ කිසියෙකුට. මනෝ කර්මය සුචරිතව කරගන්නේ නැතුව. උන්වහන්සේ අකුසලය දුසිල් බව හා සුසිල් බව පණවද්දී සිල්වත් බව කියන තැනට මනෝ කර්මයත් එකතු කළා නම් සැබවින්ම සිල්වත් වීම එච්චර පහසු වෙන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. අපට කරන්න පුළුවන් දෙයක් කරන්න පුළුවන් සීමාවකින් පැනවීමයි උන්වහන්සේගේ කරුණාවේ ලක්ෂණය. එතන ඒ ආකාරයෙන් පණවලා එතන සුරක්ෂිත කරගැනීම සඳහා කරන්න වෙන ක්‍රියාමාර්ගයට යොමු වෙනකොට ඉබේම ඉතුරු ටිකක් සම්පූර්ණ වන බැවින් එය උන්වහන්සේ පූර්ණ ප්‍රතිපදාවක් හැටියට ලෝකයට දේශනා කරනවා. එතකොට පින්වතුනි නූපන් අකුසල් නූපදවනවා කියනකොට අපට තේරෙන තැනකින් තේරෙන විදියකින් අපි කතා කළොත් මෙන්න මේ දස අකුසල ධර්මයන් අතරින් යම් අකුසල ධර්මයක් අප නොකලේ නම් ඒ නොකලා වූ අකුසල ධර්මයන් නොකරන්නට වග බලා ගත යුතුය. ඒ වගේම මේ දස අකුසල කර්මය අතරින් යම් අකුසලයක් අපේ ජීවිතයෙන් ක්‍රියාවට නැගෙනවා නම් ඒ අකුසලයේ නොකර ඉන්නට නවත්වන්නට මහන්සි ගත යුතු. එතකොට ඒ විට ඒ උත්සාහය තුළ නිරායාසයෙන්ම නූපන් කුසලයේ උපදින්න ඕන. අකුසලයේ යටපත් කරනවා නූපන් අකුසලයේ නූපදින්නට කටයුතු කරනවා කියන තැන කුසලයේ ඉපදිලා තියෙන්න ඕන. අඳුර නැති වෙන්නේ ආලෝකයේ දැල්වීමෙන්මයි. අඳුර ඇති වෙන්නේ ආලෝකයේ නැතිවීමෙන්මයි. එනිසා යම් තැනක අඳුර දුරු වෙනවද, ඒ අඳුර දුරු වෙනවා කියන තැන ආලෝකයේ ඇත කියන කියමන ඒ සමගම කියවේ. එනිසා නූපන් අකුසලයේ නූපදවන්නට, උපන් අකුසලයේ දුරු කරන්නට යම් වේසක් මහන්සියක් දරනවා නම් එයම නූපන් කුසලයේ උපදවා ගැනීමේ ආරම්භයම වෙනවා. ඊළඟට ඒ උපන් කුසලය පිරිහෙන්න නොදී තව තවත් බොහෝ කොට වඩන්න දියුණු කරන්න ඕන. ඒ සඳහා ද උත්සාහ කළ යුතුයි, වීරිය ඇරඹිය යුතුයි. එතකොට මේ අදහස මේ ආකාරයෙන් අපි තේරුම් ගත්තොත් මෙන්න මේ ක්‍රියාව සඳහා අපි අකුසල් නොකරන්න නම් නොකලා වූ අකුසල් නොකර සිටින්නට නම් කරන්නා වූ අකුසල් වලින් මිදෙන්නට නම් නූපන් කුසලයේ උපදවාගෙන නූපන් කුසලයේ වඩන්න නම් අන්න ඒ සඳහා පිළිවෙතක් ප්‍රතිපදාවක් අපට ලැබෙන්නට ඕන, අපට තියෙන්න ඕන. එනිසා මේ වචන හතර ඔස්සේ අපි වැඩිදුර යම දීර්ඝ කරන්නේ නැතුව විස්තරන්නේ නැතුව මේන් අදහස් කරන වැඩපිළිවෙල මොන වගේ වැඩපිළිවෙලක් ප්‍රතිපදාවක් විය යුතුද කියන අදහස මෙතනින් එහාට ඔබට පැහැදිලි කරලා දෙන්න අපි අදහස් කරනවා. පින්තුනි, අකුසලයෙන් මිදීම සඳහා මේ ශාසනයේ අපට පළමුව කියාදෙන පාඩම තමයි ඒ අකුසලයෙන් මිදෙන බවට, වෙන් වෙන බවට, වැළකෙන බවට සිද්ධ වෙන සමාදානය. අපි ඒකට කියනවා ශික්ෂාපද සමාදානය කියලා. ඒ අපි සමාදන් වෙන ශික්ෂාපද ටික ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ හැටියට නම් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අපේ සංවරය පිණිස උපසම්පදා සීල, සාමණේර සීල, ගහට්ට සීල ආදී වශයෙන් පනවාපු හැම ශික්ෂාපදයක්ම මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයටයි අයත් වෙන්නේ. ඒවා විස්තර කරලා ගත්තොත් ඒ නොකළ යුතු දේ හා කළ යුතු දේ පිළිබඳව ඉන් කියවෙනවා. නොකළ යුතු දේ ගැන කතා කරනකොට දෙපැත්තකට කරුණු කියවෙනවා. ලෝක වජ්ජ, සම්මුති වජ්ජ. ලෝකවජ්ජ කියලා කියන්නේ බුදුවරු ලෝව පහළ වුණත් නොවුණත් ශිෂ්ට සමාජය හැමදාම පිළිකුලෙන් ප්‍රතික්ෂේප කළ ක්‍රියාකාරකම් වලට කියනවා ලෝකවජ්ජ. ලෝකයේ හැමදාම වැරදි කියලා සම්මත කළා. ප්‍රාණඝාතේ, සොරකම, කාම මිත්‍යාචාරය, ගුරුව, සුරාව වැනි මේවා බුදුවරු ලෝව පහළ වුණත් නොවුණත් වැදගත් ශිෂ්ට සමාජයේ පිළිකුලෙන් යුතුව බැහැර කළ, ප්‍රතික්ෂේප කළ, වැරදි නොකළ යුතුද? ඊළඟට තියෙනවා සම්මුති වජ්ජ කියලා කොටස. සම්මුති වජ්ජ කියලා කියනකොට ලෝක සම්මතයට අනුව වැරදි නෙමෙයි. උදාහරණයක්ගෙන බැලුවොත් රන් රිදී ආභරණ මුතුමැණික් පරිහරණය ලෝක සම්මතයට අනුව වරදක් නෙමෙයි. උස්සසුන් මහසුන් පරිහරණය කිරීම ලෝක සම්මතයට අනුව වරදක් නෙමෙයි. හිරු අවරට යාමෙන් අනතුරුව අහර ගැනීම ලෝක සම්මතයට අනුව වරදක් නෙමෙයි. හැබැයි මේ ශාසනයට ඇතුළත් වෙන ප්‍රතිපදාවට එන පැවිද්දාට එහෙම නැත්තම් ගිහි ගෘහස්ත සිල්වතාට නොකළ යුතුයයි පනවපු යම්තාක් ශික්ෂාපද ඇත්නම් ලෝක සම්මතයෙන් වැරදි නොවුනත් බුදුරජාණන් වහන්සේගේ ආඥාව, උන්වහන්සේගේ පැනවීම විඳින බැවින් එබඳු වරදකට වැටීම සම්මුති වජ්ජ වරදයේ සම්මතයට ඒ සම්මතයේ බිඳ දැමීමක් බවට පත් වෙනවා. එනිසා නොකළ යුතු අකුසල් කියනකොට මෙන්න මේ දෙපාර්ශවයේ මේ දෙපැත්තෙම ඒක අපේ ප්‍රමාණයට ගලප ගන්න වෙනවා. ගිහි පින්වතුන්ලාට නම් මහා ගොඩාක් ශික්ෂාපද පනවල නැහැ. පොහොය අටසිල්, නිති පන්සිල් මේක තමයි ප්‍රාතිමෝක්ෂ සීලේ හැටියට ඔබට පැවරිච්ච ශික්ෂාපද ටික. නොකළ යුතු දේවල් භික්ෂු භික්ෂුණීන් වහන්සේලා හැටියට ඊට වඩා බොහෝ කොට ඒ ගැන අපට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළා. එතකොට අපට සිද්ධ වෙලා තියෙනවා මෙන්න මේ නොකළ දේවල්, මේ දෙපැත්තටම අයිති නොකළ දේවල් නොකරයි. ඒ වගේම දැන් මේ ජීවිතයේ මේ මොහොතේ මේ බඳු ලෝක සම්මතයට අනුව වැරදියයි සම්මත වූ දේ හෝ බුදුරජාණන් වහන්සේ අපට සිවණ පිරිසට පනවා වදාළ ඒ සම්මුතියෙන් ඉක්මවා යන යම් වරදක යෙදෙනවා නම් එබඳු දෙයින් මිදීමත්, එබඳු වරදින් නිදහස් වීමත් අපට පැවරෙන වගකීමක් වෙලා තියෙනවා. මෙන්න මෙතනදී පින්වතුනි අපට පුළුවන් මේ වැරදි කරන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න සමාදම් වෙන්න. හැබැයි ඒ පොරොන්දු වූ පමණකින් සමාදාන විරතිය ඇති කරගත් පමණකින් ඒව සම්පූර්ණ වෙන්නේ නෑ. ඒ සීලය ඒ දුසිල් බවින් මිදිලා සීලයේ පිහිටන්න එහෙම නැත්තම් නූපන්න අකුසල් නූපදින්නට උපන්නා වූ අකුසල ධර්මත් දුරුව යන්නට අපට කළ යුතු ක්‍රියාකාරකම වැඩපිළිවෙලක් පේනවා. නොකරන්නේ මේ කියන අදිෂ්ඨානීය ප්‍රාර්ථනාව නොම වැදගත් වෙන්නේ. ඒ සඳහා නොකරන්නේ මේ කියන පොරොන්දුව සමාදානයේ නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ පොරොන්දුව ඒ අදිෂ්ඨානයේ සමාදානයට පැමිණි කෙනා ඒ වරදට නොවැටී සිටින්නට කෙසේ ක්‍රියා කළ යුතුද කියන අදහස අපට විවෘත කරගන්න වෙනවා. අන්න එතනදී අකුසලේ හා අකුසල මූලය පිළිබඳව, කුසලේ හා කුසල මූලය පිළිබඳව අවධානය යොමු කරන්න වේවි. ධම්මපදයේ කියවෙන පළවෙනි ගාථා ධර්ම දෙක සිහි කළොත් එහි කියවෙනවා මේ අදහස. මනසාචේ පදුට්ඨේන මනසාචේ පසන්නේ. මනස දූෂිත වුණොත් කරන ක්‍රියාකාරකම් ටික ඔක්කොම අකුසල. මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමන්නේ. දුක පිණිස පවතින ක්‍රියාකාරකම් වෙනවා. ඒ කියන්නේ අකුසල ක්‍රියාකාරකම් වෙනවා. අකුසල ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ මනස දූෂිත වුණ. ක්‍රියාකාරකම් සැප පිණිස පවතින කුසල ක්‍රියාවන් බවට පත් වෙන්නේ මනසාචේ පසන්නේන මනස පහන් වුණ ප්‍රසන්න වුණ. එතකොට දැන් අපිට නූපන්න කුසල් නූපදවන්න, උපන්න කුසල් බැහැර කරන්න කියලා මේ හැම තැනකදීම කරන්න වෙන්නේ එකම ක්‍රියාවක්. මනස දූෂිත නොවන්නට, මනස දූෂිත නොවන්නට මනස පහන්ව ප්‍රසන්නව පවත්වා ගැනීමේ කාර්යයයි අපට පෙවරේ. එතකොට සීලය පිණිස, ශික්ෂණය පිණිස, සංවරය පිණිස, අකුසලයන්ගෙන් මිදී කුසලයට පැමිණීම පිණිස අපට ගණදෙනුව තියෙන්නේ ශික්ෂා පදත් එක්ක නෙමෙයි. ඒ සමාදන් වෙච්ච ශික්ෂා පද අප තුල හොඳින් ක්‍රියාවට නැගෙන්නේ, ඒවා සුරක්ෂිත වෙන්නේ සිත දූෂිත නොවි, සිත ප්‍රසන්නව පවත්වන්න පුළුවන්. එනිසා සීල විසුද්ධියට සමීපයට එක්කලේ බුදුරජාණන් වහන්සේ චිත්ත විසුද්ධිය. සීලය පිණිස, සංවරය පිණිස, කුසලය පිණිස හික්මෙන කෙනෙක් ඒ සඳහා ප්‍රාතිමෝක්ෂ සංවර ආදී ඒ ගුණයන්හි පිහිටන්නට උත්සාහයෙන් අදිෂ්ඨානයෙන් ප්‍රාර්ථනා සමාදාන විරති ඇති කරගෙන ඊළඟට ඔහු රතවිනීත සූත්‍ර න්‍යායට අනුව දෙවැනි රතයට නගින්න වෙනවා. එනම් චිත්තවිසුද්ධිය පිණිස කරුණු සොයන්න විමසන්න වෙනවා. එතන සම්පූර්ණ කරනකොට පළවෙනි තැන සුරක්ෂිතයි. එයි අපට පැහැදිලි, මනස දූෂිත වුණොත් මොකද වෙන්නේ, මනස ප්‍රසන්න වුණොත් මොකද වෙන්නේ කියලා අපි දන්නවා. එහෙනම් සීලය කුසලය සම්පූර්ණ කරන්න කියලා අපිට කළ යුත්ත තියෙන්නේ බාහිරයත් එක්ක නෙවෙයි, ආධ්‍යාත්මයේ මනසත් එක්කයි ඒ ක්‍රියාකාරකම අපට යෙදෙන්න වෙන්නේ. කොහොමද සිත කිලුටු වෙන්න නොදී සිත පවිත්‍රව, සිත පිරිසිදුව පවත්වා ගන්නේ කෙසේද කියන අදහස පැහැදිලි කරගන්න වෙනවා. මේ ලෝකේ එසේ නොවි සිත අප්‍රසන්න වෙන්න නොදී, සිත කිලුටු වෙන්න නොදී සිත පවත්වන්න ක්‍රමය දන්නේ නැති කෙනෙක් සැබවින්ම සිල්වත් වෙනවා කියන කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. පොරොන්දු වෙලා යම් කලකට ඉන්න පුළුවන්. එහෙත් එය අවස්ථාවක් එනතුරුම පමණයි. සැබෑවටම මේ ශාසනය තුල වඩන සීලයක්, වැඩෙන සීලයක් බවට පත් කරගන්න නම් සමාදානය කියන තැනින් එය අවසන් වෙන්නේ නැහැ. මේවා නොකරමි කියන පොරොන්දුවෙන් අදිස්ථානයෙන් සෑහීමකටපත් වෙන්න බෑ. එබඳු සීලයක් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙන්න කලිනුත් ලෝකෙ තිබුණා. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ මේ ලෝකේ මෞකස පිළිසිඳ ගන්න දවසේ මහා මායා දේවිය පෙහෙවස සමාදන්ව සිටියා කියලා අපි අහලා තියෙනවා, කියවලා තියෙනවා. බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වෙන්න කලිනුත් මේ ශික්ෂාපද සමාදානයක් තිබුණා. හැබැයි එදා රකපු සීලයයි අද රකින සීලයයි අතරේ වෙනසක් තියෙන්න ඕන. ඒ වෙනස පිළිබඳව පැහැදිලි කරන තැන මජ්ඣිම නිකායේ සඳහන් වෙනවා. ඒ මජ්ඣිම නිකායේ පැහැදිලි කරනවා යම් කෙනෙකු කයින් වැරදි නොකළ පමණකි, වචනයෙන් වැරදි නොකළ පමණකි, සිතින් වැරදි නොකළ පමණකි, ආජීවයද පිරිසිදු කරගත් පමණකින් මේ ශාසනයෙහි එගෙයීමකට ලක් නොකරන බව බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා සවැත් නුවර පිණ්ඩපාතයට වඩින ගමනේ පිණ්ඩපාතයේ සඳහා තව කල් වේලා ඇති වෙවි. ඒ ආසන්නයේ තිබුණු තින්දුකාචීර නම් වූ මල්ලිකා දේවිය කර වූ සියලු ආගමිකයන්ට ඇවිල්ලා නතර වෙලා තමන්ගේ ආගම ධර්මයේ කියා දෙන්න. ඒ සඳහා කළ වූ ආරාමයෙහි එවකට වැඩ සිටියේ උග්ගහමාන කියන තවුස්වරය ශාස්ත්‍රූවරේ. ඔහු හමුවන්නට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා වැඩම කළ වෙලාවේ ඔහු ප්‍රකාශයක් කළා ඔහුගේ ඉගැන්වීම පිළිබඳ. යම් කෙනෙකු කයින් වැරදි නොකරනවා නම් වචනයෙන් වැරදි නොකරනවා නම් සිතින්ද වැරදි නොකරන්නේ නම් ආජීවයේද ඊටා පිරිසුදුනා අපි කියනවා උතුම් කුසල් ඇති පිරිපුන් කුසල් ඇති උත්තම ප්‍රාප්තියටපත් වෙච්ච වාදයෙන් සැලවිය නොහැකි අයෝධ්‍ය ශ්‍රමණයාය කියලා. මේ අදහස ශ්‍රාවකයන් වහන්සේලා ප්‍රතික්ෂේප කළෙත් නෑ පිළිගත්තෙත් නෑ. පිණ්ඩපාත කරගෙන දන් වළඳලා සවස් කල බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා නිග්ගහමාන පුත්තගේ මේ අදහස බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළා. උන්වහන්සේ විමසනවා මහණෙනි නුඹලා දකින්වද අලුත උපන් පුංචි ලදරුව කුඩු වැලි අතට හෝනා කුඩා ලදරුව දකින්වද? එහෙමයි ස්වාමීනි. ඒ දරුව අතපය හොලවනවා හැර කුමන නම් කාය කර්මයක් කරනවද? ඒ දරුවන්ට කුමන නම් කාය දුස්චරිතයක්ද? අතපය හොලවනවා හැර වෙන කායික ක්‍රියාවක්? හඬනවා සිනාසෙනවා හැර කුමන නම් වාක් කර්මයක්ද ඒ දරුවා? මමය අනුන්ය කියන හැඟීම් මාත්‍රයවත් නෑ, දැනුම නෑ. එසේ තිබියදී කුමන නම් මනෝ කර්මයක්? මව් දෙතනේ ලංකලොත් කිරි ටිකක් පුරා බොනවා හැර ආජීවයේ මොනනම් අපිරිසිදුකමක්? එහෙනම් මේ ලදරුවොත් කාය දුස්චරිතනේ, වචනයෙන් කරන වැරදිනේ, සිතින් කරන වැරදිනේ, ආජීවයත් පිරිසිදුයි. ඒ උග්ගහමාන පුත්තගේ අදහස හරිනම් මේ ඔක්කොම පුංචි ලදරුවෝ උතුම් කුසල් ඇති පිරිපුන් කුසල් ඇති වැඩුණු කුසල් ඇති උත්තම ප්‍රාප්තිය කෙලවරට රහත් බවට පත්වෙච්ච උතුමෝ විය යුතුයි නේද කියන අදහස පැහැදිලි කළා. දැන් අන්න මේ ශාසනයේ සමාදන් වෙලා වැරදි නොකරන්නේ මේ පොරොන්දු වෙලා අදිෂ්ඨාන කරගෙන එපමණකින් නොනැවති වැරදි නොකර හිටියා. ආය දුස්තරිතේ නොයදුනත්, වාග් දුස්තරිතේ නොයදුනත්, මනෝ දුස්තරිතේ නොයදුනත් ආජීවයේ සඳහාද වරදට නොවැටි තා පාරිශුද්ධව ජීවිතයේ ගෙවුණත් ඒත් මේ ශාසනයේ ඒ සීලය ඒ ගුණය විශේෂ ඇගැයීමකට ලක් කරන්නේ නැහැ. ඒ සීලය බුදුහාමුදුරුව පනවන්නේ ලදරු බව හැටියට. ලදරු බව හැටියට. ඒ ලදරු බව ඉක්මවා ගිය වැඩපිළිවෙලක් ප්‍රතිපදාවක් අපට මේ ශාසනයේ තියෙන්න ඕන. අන්න ඒ සඳහා මෙන්න මෙබඳු දුස්චරිත ක්‍රියාවට නැගෙන්නේ මනස දූෂිත වීමෙන්. එහෙනම් මනස දූෂිත වෙන්න ඉඩ නොතබා මනස පහන්ව පවත්වා ගන්න යම් වැඩපිළිවෙලක් ඕන. සීලය සම්පූර්ණ වෙන්නේ විතරයි සිතේ පාරිශුද්ධිය අවශ්‍ය වෙන. අන්න එතනදී මේ ಗುಣ පුරණ අකුසලයෙන් මිදෙන්න වැය වෙර වීරිය වඩන කෙනා සැබවින්ම මේ අකුසලයෙන් වළකින්න අකුසලයෙන් මිදෙන්න නම් කලයුතු වැයම උත්සාහය තියෙන්නේ තමන්ගේ సంతානයත් එක්ක හිතත් එක්ක. එතකොට සමාදන් වෙච්ච ශික්ෂාපද ඒ ආකාරයෙන්ම සුරක්ෂිත වෙන්න නම් සිත රකින්නම වෙන. සිත රකින්න නම් සිත රකින්නේ කොහොමද? මොනවෙන්ද සිත රැක ගන්න ඕන කියලා අපි අසා දැනගෙන තියෙන්න ඕන. අන්න එතනදී අපිට ලොකු දැනුමක් ලොකු අවබෝධයක් වුවමනා කරනවා ඒ ක්‍රියාව සඳහා. මොකද සිත නිතරම ස්වභාවයෙන් නම් පැහැදිලි ප්‍රභාස්වර පබස්සර මිදම් භික්කවේ චිත්තං කියලා දේශනා වුණානේ. සිත ප්‍රභාස්වර. හැබැයි ආගන්තුකව ලැබෙන අරමුණු නිසයි මේ හිත කෙලෙසි. තංජකෝ ආගන්තුකේ උපක්කලේසේ උපක්කලිට. ආගන්තුකව එන දෙයින් තමයි සිත කිලුටුවේ. එතකොට ආගන්තුක දේ බාහිර දේ හිතට එකතු වෙන්නේ සම්බන්ධ වෙන්නේ කොහෙන්ද? අන්න ඒවට කියනවා දොරටු කියලා. ඇස ద్వාරයක් දොරටුවක්. කන ద్వාරයක්. නාසය ద్వාරයක්. දිව ద్వාරයක්. කය ద్వාරයක්. මනස ద్వාරයක්. දොරටු හයක් තියෙනවා. මෙන්න මේ දොරටු හය නිරතුරුවම බාහිර අරමුණු වලින් සිත කෙලෙසෙන සිත කිලුටු කරන ආධාරක බවට පත් වෙනවා. එතකොට දැන් අපට සීලේම තවත් කොටසක් සම්පූර්ණ කරන්න වෙනවා. ඉන්ද්‍රිය සංවර සීලය කියනකොට ඒකත් සීලය කියන වචනයටයි අයිති. හැබැයි ඉන්ද්‍රිය සංවර කරනවා කියන තැන ඉන්ද්‍රිය සංවර සීලය කියන තැන වැඩපිළිවෙලට යනකොට එතනද සිත රැකීමෙන්මයි ඉඳුරන් රකින්න පුළුවන් වෙන්නේ. ద్వార ආයතන රකින්න පුළුවන් වෙන්නේ. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට පමණක් නෙවෙයි ඉන්ද්‍රිය සංවර සීලයට. සිතේ රැකීමම අවශ්‍ය වෙනවා. ආජීව පාරිශුද්ධ සීල ප්‍රත්‍යසන්නිසිත සීලාදී වශයෙන් එන මේ හැම ශික්ෂණයකටම මූලයේ බවට පත් වෙන්නේ හිත. හිත ඒ මට්ටමෙන් පවත්වන්න ඕන. එතකොට දැන් අපට පැවරෙනවා වගකීමක් හිත අකුසලයට නොවැටෙන්න සිත කුසල කරගත යුතුයි. කොහොමද අපි අපේ හිත කිලුටු වෙන්න නොදී සිත පවිත්‍රව පවත්වන්නේ? අන්න ඒ සඳහා මේ ශාසනයේ කමඨහන් කර්මස්ථාන බුදු ගුණ මෛත්‍රී අසුභ මරණ සති ආනාපාන සති ආදී නානාවිධ කර්මස්ථාන පිළිබඳව අපි අහලා ඉගෙනගෙන ඇති. මෙන්න මේ සියලු කර්මස්ථාන උදව් වෙන්නේ උපකාර වෙන්නේ මෙන්න මෙතනට. ඒ අනුව අපට සීලය කුසලය සම්පූර්ණ කර ගැනීම සඳහා අකුසලයෙන් වෙන්වීම සඳහා සිත සුරක්ෂිත කිරීම සඳහා වැඩපිළිවෙලක් අවශ්‍ය කරනවා. අන්නේ වැඩපිළිවෙලට චිත්ත භාවනා කියලා කියනවා. සිත අකුසලයට නොවැටෙන්න සිත කුසල සහගත කරගන්න භාවනා කියන අදහස මෙන්න මේ තැනට යොදා ගන්න වෙනවා මූලික වශයෙන්. එතකොට එතනදී කුමක් සඳහාද මේ භාවනාව බාහිර අරමුණු සිතට ඇතුළු වුණොත් සිත කෙලෙසෙන. එසේ අරමුණු වලට සිත යන්ට නොදී සිත සුරක්ෂිත කර ගැනීම සඳහා අපි උපායක් හැටියට කිසියම් භාවනාවක කර්මස්ථානයක සිත පිහිටවන බුදුගුණ වෙන්න පුළුවන්, මෛත්‍රී වෙන්න පුළුවන්, අසුභයේ මරණ සතිය, ආනාපාන සතිය වෙන්න පුළුවන්, වෙනත් වෙනත් ධාතු මනසිකාර ආදී නවසිවතික ආදී දස අසුභ ආදී කිසියම් කමඨහනක වෙන්න පුළුවන්. ඒ කමඨහනකෙන් අපට පුළුවන්කම තියෙනවා යම් දුරකට සිත ලෝභ දේශ මෝහ කියන අකුසල ගතියෙන් දූෂිත වෙන්න නොදී අලෝභ අදෝෂ අමෝහ කියන කුසල ගතියෙන් පහන් කරගන්න. හැබැයි ඔන්න ඔතනදී අපි ටිකක් වැඩිපුර කල්පනා කළ යුතු පැත්තක් තියෙනවා. විවෘත කරගත යුතු අදහසක් තියෙනවා. මේ ශාසනික ඉගැන්වීම ලෝභ ද්වේෂ මෝහ යටපත් කොට අලෝභ අදෝෂ අමෝහ මතු කිරීමම නොවේ. ඒ නොකළ යුතුයි කියනවා නෙමෙයි. සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා කියනකොට ඒ තැන කියවෙනවා. හැබැයි පූර්ණ ප්‍රතිපදාවක් හැටියට යනකොට අලෝභ අදෝස අමෝහ කියන කුසල හේතු ඉස්මතු කිරීමට වඩා ඉලක්කය අරමුණ බවට පත් කරගත යුත්තේ රාගක්කය දෝසක්කය මෝහක්කය. රාග ද්වේෂ මෝහ යටපත් කරලා කුසල මූලයේ මතු කර ගැනීම නොවේ. ඒ උපකාරක ධර්මයක් හැටියට වැඩපිළිවෙලක් හැටියට ඒ කළ යුතුය. නමුත් නිමාවගෙන බලනකොට අකුසල මූලය වගේම කුසල මූලයක් නිර්මාණය කරලා දෙන්නේ කුසල කර්ම. කුසල කර්මයක් අපට හදලා දෙන්නේ ජරා මරණය. මොහේ වූ ලබන ප්‍රතිසන්දිය. ඒක දුගතියෙන් තොර වෙන්න පුළුවන්. අපි නිවන දක්වා යන ඉලක්කයක් අරමුණක් නම් අපට ඇත්තේ එතනදී අපිට අලෝභ අදෝ සමෝහ කියන හේතු කුසල හේතුන්ගෙන් මතුවෙන කුසලය තුළ සෑහීමකටපත් වෙන්න බෑ. යම් උපකාරක ධර්මයක් හැටියට එය භාවිතා කළත් අපේ ඉලක්කය ආරමුණ වෙන්නට ඕන හේතු ඝාතනය කරන්න, හේතු ඝාතු හේතු ඉවත් කරන්න. එතකොට ලෝභ ද්වේෂ මෝහත් හේතු, අලෝභ දෝස මෝහත් හේතු. ඒවට හේතු කියන්නේ කුසල හා අකුසල කියන ඵල ඇති කරන නිසා. කුසල කුසල ඵලයට විපාකය ප්‍රතිසන්දි ප්‍රවෘති විපාක. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ඒ තුල නිර්මාණයේ වෙනවා. එබැවින් රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛය මෙයයි මේ ශාසනයේ අපේක්ෂා. නමුත් අපි මේ සිත පිරිසුදු කරනවා කියන තැනදී මූලිකව අපි භාවිතා කරන්නේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසලයේ හටගන්න තියෙන හේතු යටපත් කරමින් කුසලයේ උපදින්න තියෙන හේතු ටික මතු කර ගැනීම. ඔබ භාවිතා කරන ඔබ වඩන සෑම කර්මස්ථානයක්ම මෙන්න මේ උපකාරක ධර්මයයි අපට සාංසාත් කරලා දෙන්නේ. ලෝභ ද්වේෂ මෝහ යටපත් කරගෙන අලෝභ අදෝස අමෝහ කියන කුසල හේතු මතු කරලා දෙන්නේ. එතකොට දැන් අපේ භාවනාව, අපේ කර්මස්ථාන වැඩිම මෙන්න මේ වෙනුවෙන් වෙන්න. යම් මොහතක හිතේ ලෝභ දේශ මෝහ ඉපදිලා නැහැ. ඒත් උපදින්න පුළුවන්. නූපන් අකුසල මූලයන් උපදින්න පුළුවන්. යම් විටක අකුසල මූලයන් ඉපදිලා තියෙන්න පුළුවන්. ඉපදුණත් ඒවාර කර්මපත දක්වා යන්න නොදී වහ වහ උපන් තැනම බිඳ දමන්නට උත්සාහය, වීරිය ආරම්භ කළ යුතුයි. ඔන්න දැන් අපි කමඨහන් වඩනවා කියන තැනට තව අදහසක් අපට එකතු වෙනවා. ඒ ක්‍රියාව තුළ සිද්ධ වෙන්නේ මොකද්ද? වීරිය ආරම්භ කිරීම. වීරිය ආරම්භ කරනවා. විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. සිත් පිහිටවනවා. එතකොට දැන් අපට අපේ සිතේ ස්වභාවය දැන හඳුනාගෙන මගේ සිත ඕනෑම මොහොතක ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනසට ලැබෙන අරමුණු වලට සාපේක්ෂව කැමැත්ත හෝ අකමැත්ත උපදින්න පුළුවන්. කැමැත්ත ඇති තැන ඇලෙනවා, අකමැත්ත යෙදුණු තැන ගැටෙනවා. ඇලීම් ගැටීම් යම් තැනකද ඒ හිතේ දූෂිත බවයි. ඒ හිතේ නූපන් අකුසලයේ උපන් බවයි ඒ තුලින් කියවේ. එතකොට දැන් මම හඳුනගෙන ඉන්න ඕන බාහිරයෙන් ලැබෙන මේ ආයතන හයට ලැබෙන අරමුණු ගැටුනොත් එහෙම අරමුණකදීම එක්ක හොඳයි එක්ක නරකයි, එක්ක ලස්සනයි එක්ක අවලස්සනයි, එක්ක මිහිරි එක්ක අමිහිරි, එක්ක රසයි එක්ක නිරසයි එක්ක සැපයි එක්ක දුකයි කියන මේ අර්ථ දෙකට වැටෙනවා. එතකොට ඒ කැමැත්ත අකමැත්ත යම් තැනකද කැමැත්තේ යලුම් කරන බව අකමැති තැනට ගැටෙන බව ස්වභාවික මිනිස් ධර්මතාවය. එතකොට මම ඉන්නේ වගේ ජීවිතයේ මෙතන දැන් මම දන්නවා මෙන්න මේ අරමුණු ඇවිල්ලා මෙන්න මේ ආකාරයෙන් හිතේ පරිවර්තන ඇති කරනවා, හිත දූෂණය කරනවා, හිත අකුසලයට නූපන්නා වූ අකුසල ගති උපදවල උපන්නා වූ අකුසල ගති වැඩෙන්න සලස්සනවා. දස අකුසලයේ දක්වා. එතකොට දැන් මගේ ක්‍රියාකාරකම් ටික මෙන්න මේට ප්‍රතිවිරුද්ධව වෙන්න ඕන. එහෙමනම් මම සිත සුරක්ෂිත කරනවා කියන තැනදී මට හාත්පස දැනුමක් තියෙන්න ඕන. ඇහැට කනට නාසයට දිවට කයට අරමුණු ගැටුනොත් ඒ අරමුණුත් එක්ක හිතට විපතක් වෙනවා. ඒ නිසා ඒ පංච ආයතනය හරහා රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු සොයාගෙන යන්න තියෙන ඉඩ වළක්වාලීම සමාදන් වූ ශික්ෂාපද සුරකින්න, සීලය කුසලය පිරෙන්න, ඒ වගේම ඒ කුසලයට හේතු වූ කුසල ගති මතු කරගන්න, අකුසලයට හේතු වූ අකුසල ගති යටපත් කරන්නත් මෙන්න මෙය කළ යුතුමයි. පසිඳුරන් හරහා බාහිර අරමුණු සොයාගෙන යන ගමන වළක්වාලිය යුතුයි. ඒ පංචායතනය අක්‍රිය කරවමි, මනායතනය පමණ ක්‍රියාවට ගෙන අපි වඩන, අපි භාවිතා කරන කර්මස්ථානයක සිත පිහිටුවා ගැනීම තුළ අපි කුසලයේ උපදවා ගන්න. හැබැයි ඒ කුසලය බිඳින එකක්, වැටෙන එකක්, නොවැටෙන්න ශක්තිමත් වෙන්න ඕන, වැයම් කරන්න ඕන. කොහොමද ඒක කරන්නේ? අන්න ඒ කර්මස්ථානත් එක්ක අපට පුළුවන් ධ්‍යාන කුසල් දක්වා, සමාපatti දක්වා සිත වඩන්න දියුණු කරන්න. ඒ ධ්‍යාන සමාපatti දක්වා සිත වැඩුවත් සැබෑ චිත්ත පාරිශුද්ධිය එයින් අපේක්ෂා කරන්නේ නැහැ. මොකද දැන් මේ වෙලාවේ ධ්‍යාන තලවල පිහිටා සිටියත් දැන් හිතේ අකුසල නැහැ. අකුසල ගති හිතේ නැහැ. හැබැයි නැවත වතාවක් අකුසලයේ උපදින්න තියෙන හේතු අනුසේ ධර්ම ඒ සිතින් බැහැර වෙලා නැහැ. ඒ නිසා මෙන්න මේ ශාසනය තුල අර වැරදි අකුසල් නොකර හිටියත් පමණක් නොවේ, ධ්‍යාන සමාපatti උපදවාගෙන හිටියත් ඒක සැබෑ වූ කුසලයක් හැටියට වර්ණනා කරන්නේ නැහැ. ආලාර කාලාන උද්දකාරාම පුත්ත වැනි තවුස්වරු හමු වෙයි අෂ්ඨ සමාපatti උපදවා ගත්ත සිද්ධාර්ථ බුද්ධ බෝධිසත්වයන් වහන්සේ එයද අත්හැර දමා ගයා ශීර්ෂයට වැඩම කරන්නේ නිසා. ඒ නිසා දැන් හිත බොහෝ කුසලයි. හැබැයි ඒ හිත කුසල වූ පමණකින් දැන් අලෝභ දෝ සමෝහ බලවත් ස්මතු වෙලා විවිච්ඡේව කාමේ විවිච්ඡේව අකුසලේ කාමෙන් අකුසලයෙන් වෙන් වෙලා ඒ කමඨහන්ට අනුරූපීව අපි හිතමු. ප්‍රථම ද්විතීය තතිය චතුර්ථාදී ධ්‍යාන මට්ටම් දක්වා ඇවිල්ලම කියලා ඒවත් ඉක්මවල අරූපී ධ්‍යාන බවට පත් වෙලා කියලා ඒ තාම සතුටු වෙන්න පුළුවන් තැනක් නෙවෙයි. අභය භූමියකට පැමිණියා නෙවෙයි. තාමත් ඕනම වෙලාවක මෙබඳු තැනකට පැමිණියත් නැවත වතාවක් නූපන්න කුසලයේ උපදින්න පුළුවන්. උපන්න කුසලයේ වැඩෙන්නත් පුළුවන්. අපේ ජාතක පොත දිහා බැලුවොත් එබඳු ධ්‍යානලාභී බෝසත්වරුන්ට පවා ගුණයෙන් පිරෙන්න වෙච්ච අවස්ථා ගැන බොහෝ කොට කියවෙනවා. එහෙනම් චිත්ත පාරිශුද්ධිය පිණිස අපි කුමන කමඨහන් භාවිතා කළත් ඒ කමඨහන් තුළින් රූපී ධ්‍යාන අරූපී ධ්‍යාන සමාපatti අවිඥා උපදවා ගත්තත් ඒ ක්ෂේම භූමිය නෙවෙයි, සුරක්ෂිත තැනක් නෙවෙයි. අන්න මේ තැනට පැමිණෙන යෝගාවචරයන් විසින් විමසීමක් කරන්න ඕන. මම සුරක්ෂිත තැනකට ඇවිල්ලා නැහැ, අභය භූමියකට ඇවිල්ලා නැහැ, ක්ෂේම භූමියට ඇවිල්ලා නැහැ. ඕනම වෙලාවක නූපන්න කුසලයේ උපදින්න, උපන්න කුසලයේ වැඩෙන්න, උපන්න කුසලයේ ඉරිහෙන්න හේතු තියෙනවා. අන්න ඒ හේතු ටික ඉවත් කරගන්නේ අන්න ඒ සඳහා තුන්වෙනි රතේට නගින්න වෙනවා. දික්ඛින් සුද්ධිය පිණිස කරුණු හොයන්න විමසන්න වෙනවා, ඉගෙන ගන්න වෙනවා ඉස්සෙල්ලා. දික්ඛින් සුද්ධිය පිණිස කටයුතු කරන්නේ කෙසේද? දිට්ඨි විසුද්ධිය යනු කුමක්ද? මෙන්න මේ කරුණ පැහැදිලි කොට නිවනක් හෝ නිවන් දකින ප්‍රතිපදාවක් හෝ කාට හෝ ඇත කියලා තියෙනවා කියලා අපට හිතන්න විශ්වාස කරන්න බෑ. සමහර වෙලාවට භාවනා වඩලා ධ්‍යාන ලබලා වෙන්න පුළුවන්, සමාපත්තිය උපදවාගෙන වෙන්න පුළුවන්, අභිඥා උපදවාගෙන වෙන්නත් පුළුවන්. නමුත් ඒ නිවන නෙවෙයි, ඒ ශේම භූමිය නෙවෙයි. එබඳු තැනක පැමිණි අය නැවත කෙලෙස ආයු කර්ම ගෙවීමෙන් බඹලොව හිටියන් පහළ කෙරේ. දෘෂ්ටිය කියලා කියන්නේ අපිට පුරුදු වචනයක් තියෙනවා, සක්කාය දෘෂ්ටිය. සක්කාය දෘෂ්ටිය ආත්ම දෘෂ්ටිය කියලා අපි කතා කරමු. ඔය ආදී වශයෙන් කියන දෘෂ්ටියෙන් ගෙනිත මුදව ගන්න සත්වයාය පුද්ගලයාය මමය ආදී වශයෙන් සත්වේ පුද්ගලයේ කෙනෙක් දෙයක් මම හැටියට දකින බවක් ඇත්නම් මොන සමාපත්තියේ හිටියත් පිරිහීමේ ඉඩ එතන තියෙනවා. බ්‍රහ්ම රාජව බවට පත්වලා වෙන්න පුළුවන් ඉන්නේ. ධ්‍යානලාභීන් බවට පත්වලා වෙන්න පුළුවන් ඉන්නේ. නමුත් ඒ තුළම තියෙනවා පිරිහෙන්න ඕන කරන ලක්ෂණය. එතකොට මමය මගේය මගේ ආත්මය. එහෙම නැත්නම් සත්වයේ පුද්ගලයේ කෙනෙක් දෙයක් යමක් කියන තැනට අපේ සිත වැටෙනවා නම් අන්න එතන සිත කෙලෙසෙන්න යම දෙයක් කෙනෙක් හැටියට දකිනවා නම් ඊට සාපේක්ෂව හිතන්න වෙනවා. යම දෙයක් කෙනෙක් තැනක් හැටියට දකින බවක් පෙනෙන බවක් ඇත්නම් ඊට සාපේක්ෂව සිතන්නද සිද්ධ වෙනවා. අන්න ඒ හිතන තැන ඒ සාපේක්ෂක වෙන තැන සිතේ පිරිසිදු බව නැති කරලා සිත තියුණු කරන්න පුළුවන්. සත්වයේ පුද්ගලයේ කෙනෙක් හැටියට දකිනවා නම් දකින බවක් තියෙනවා නම් මන ධ්‍යාන භාවනා වඩලා තිබුණා ඕනෑම මොහොතක නැවත අර ලෝභ ද්වේෂ මෝහ නානාවිධ කෙලෙස් ගති උපදින්න පහළ වෙනවා. අන්න ඒ සඳහා සුරක්ෂිත තැනකට යන්න නම් මෙන්න මේ කියන දෘෂ්ටියේ මිදීම සඳහාද අපට කිසියම් වැඩපිළිවෙලක් ඕනේ. මොකක්ද තවදුරටත් ඒ සුරක්ෂිත භාවයේ උදෙසා කොහොමද අපි වෑයම් කරන්නේ, කොහොමද අපි වීර්යය කරන්නේ? නූපන්න කුසලයේ නූපදින්න උපන්න කුසලයේ දිවේ නූපන්න කුසලයේ උපදින්න තවදුරටත් වැඩෙන්න දියුණු වෙන්න. කොහොමද ඒ ගැන භාවිතා කරන්නේ? අන්න එතනදී පින්වතුනි අපිට අනිවාර්යයෙන්ම තථාගතයන් වහන්සේ ලොවට දේශනා කළ ඒ ප්‍රතිපදාවට අනුරූපී වැඩපිළිවෙළක් පිළිබඳව අපට කිසියම් දැක්මක් අවශ්‍ය කරන ඒක ප්‍රතිපදා ඥාන දර්ශනයේ තරම් පැහැදිලි නොවෙන්න පුළුවන්. නමුත් එතනට අනුරූපී, එතනට ගැළපෙන, එතනට සමාන්තර වෙන දැක්මක් වැඩපිළිවෙලක් මෙන්න මේ විසුද්ධිය භාවිතා ක්‍රීමේදී අවශ්‍ය කරගන්න. එතකොට අපි කොහොමද දැනට මේ දෘෂ්ටි ජාලයන්ගෙන් නිදහස් වෙන්නේ? ආත්ම දෘෂ්ටියට නොවැටෙන්න අපි අනුගමනය කළ යුතු වැඩපිළිවෙල කුමක්ද? ඒ අපි වැඩපිළිවෙල කොහොමද අනුගමනය කරන්නේ කියලා ඔබ පිළිබඳව විමසීමක් කරලා බලන්න වෙනවා. මොකක්ද මම මේ වෙනුවෙන් භාවිතා කරන වැඩපිළිවෙල? මට මගහැරලා යන්න බෑ, පැනලා යන්න බෑ මෙතන. මේ සඳහා මට තියෙන වැඩපිළිවෙල කුමක්ද? අන්න එතනදී පින්වතුනි අපිට කිසියම් ආකාරයක දැක්මක්, දර්ශනයක් යොදා ගන්න වෙනවා. ටිකෙන් ටික ටිකෙන් ටික මේ දෘෂ්ටි හරණය සඳහා, දෘෂ්ටි දුරු කිරීම සඳහා, දිට්ඨි විසුද්ධිය සඳහා, දැක්ම ඍජු කර ගැනීම සඳහා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සඳහා කළ දේශනාවන් මගහැර යන්න පුළුවන් කමක් නැහැ. මට ඕන දෙයක් මට ගැළපෙන විදිහකට, මට තේරෙන විදිහකින් ඒ අනුගමනය කිරීම ප්‍රමාණවත් වෙන්නේ. කවුරු කොහොම කිව්වත් බුදුරජාණන් වහන්සේ ඒ සඳහා කිනම් මගක් කිනම් දහමක් දේශනා කොට ඇත්තෝ කියන අදහස විමසන්නේ. අන්න එතනදී අපිට මේ ආයතන හය පිළිබඳවම කිසියම් පරිපූර්ණ දැනුමක් අත්‍යවශ්‍ය කරගන්න. මොකද මේ ආයතන ටිකත් එක්ක තමයි සසරේ පැවැත්ම. ආයතන කියන්නේම ඒ නිසා ආයතනයක් කියලා කියන්නේ යම් ක්‍රියාදාමයක් කරන තැනක. ඒ වගේ ඇහැ කන නාසය දිවකය මනස කියන ආයතන තමයි මේ සසර නැවත නැවත දීර්ඝ කරවමින් අඛණ්ඩව පවත්වාගෙන යන්න ඕන කරන කුසලාකුසල වූ චිත්තචෛතසික ධර්ම උපද්දවන්නේ පහළ කරන්නේ නිපදවන්නේ මේ ආයතන. එතකොට මේ ආයතන හය සක්‍රීය වන හැම මොහොතකම සසරේ පැවැත්මට ඕන කරන හේතුයි සලාම් සලවසේ සකස්. මෙන්න මේ ආයතන හය පිළිබඳව පූර්ණ දැනුමක් ඇති කරගෙන මේ පිළිබඳව නුවණින් විමසා බලන්න වේගයක් ගන්න. ඒ අපට හැමතිස්සෙම ඇහැට රූප පේන, කනට ශබ්ද ඇහෙනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට පහස ලැබෙනවා, සිතට අරමුණු වෙනවා කියන තැනයි අපි ජීවත් වෙන්නේ. අපේ ජීවිතයේ පවතින තැන කොතනද ලෝකේ රූප කියලා යමක් තියෙනවා, ඒ රූපයට පේනවා. ලෝකේ ශබ්ද තියෙනවා, ඒ තියෙන ශබ්ද කනට ඇහෙනවා. ලෝකේ ගඳ සුවඳ තියෙනවා, ඒ තියෙන ගඳ සුවඳයි නාසයට දැනෙන. ලෝකේ රස දිරස තියෙනවා, දිවට දැනෙන්නේ ඒ රස දිරස. ලෝකේ සිනිඳු සුමුදු රළු ගොරෝසු පහස තියෙනවා, ඒ තියෙන පහසයි කයට දැනෙන. ලෝකේ අරමුණු තියෙනවා, ඒ තියෙන අරමුණ. ඔන්න අපේ පැවැත්ම මෙතන. එතකොට අපේ ජීවිතේ අපේ පැවැත්ම කොතනද? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, ධම්ම ලෝකේ තියෙන. ඒ තියෙන අරමුණු එහෙ කනනාසය දිවකය මනසට ලැබෙන. තියෙන රූප පේනවා, තියෙන ශබ්ද ඇහෙනවා, තියෙන ගඳ සුවඳ දැනෙනවා, තියෙන රස පහස දැනෙන. තියෙන අරමුණු දැනගන්න. එතකොට අපි තියෙන දේක් දකිනවා. තියෙන රූපයක්, තියෙන ශබ්දයක්, තියෙන ගන්ධයක්, තියෙන රසයක්, තියෙන පහසක්, තියෙන ධර්මයක් කිය අරමුණට ලැබෙන්නේ කියන අදහස අපි ළඟ තියෙන තාල් දෘෂ්ටියෙන් මිදීමක් වෙන්නේ. ඒ එතකොට තියෙන රූප දකින්නෙක් ඉන්නවා. තියෙන රූප දකිනවා. ඒ රූප දකින මම ඉන්නවා. තියෙන රූප තියෙනවා නම් ඒ රූප දකින්නාද ඉන්නවා. තියෙන ශබ්ද අසන්නාද ඉන්නවා. තියෙන ගඳ සුවඳ රස පහස දැනෙන්නාද ඉන්නවා. තියෙන අරමුණ දැනගන්නාය. අපි මම වගේ කියන වචනය භාවිතා නොකළට මේ අදහස මත නම් අපේ පැවැත්ම කිව්වත් නොකිව්වත් අර ආත්ම දෘෂ්ටිය, ආත්ම සංඥාව, ආත්ම විපල්යාසයන් එහි මනාවට පිහිටලා තියෙනවා. ඒ නිසා දැන් හොඳින් හඳුනා ගන්න ඕන අපි ඉස්සෙල්ලම මගේ ජීවිතේ, මගේ පැවැත්ම. මම මේම ජීවත් වීම තුල નિરાයාසයෙන්ම සසරට කරුණු යෙදিলা තියෙනවා. නැවත නැවත ජරා මරණ සෝක පරිදේව දුක් දුන්නස් ලබන්න සසර ගමන නිර්මාණය කරලා තියෙනවා. එතකොට මම මේ විදිහෙන්ම දකිමි. මේ පදනමේම පිහිටලා ඉඳගෙන වන්දකින් බලාපොරොත්තු වුණා. ඒක නෙමෙයි. මේට වඩා මේ ක්‍රමයේ තුල නම් අපි ලෝකයේ ඇසුරු කරන්නේ මේ දැනුම මත නම් ලෝකයේ ඇසුරු වෙන්නේ ඒ තුල සසර හැදিলা තියෙනවා. සසර නවත්වන්න නම් මේ ක්‍රමයේ මේ දැක්ම වෙනස් කරන්න. මේ ක්‍රමය වෙනස් කරන්න. එහෙනම් තියෙන රූප දකින්නවා. තියෙන ශබ්ද, ගන්ධ, රස, පහසයි දැන් ධර්මියෝ තමයි ලැබෙන්නේ, දකින්නේ, අහන්නේ, දැනෙන්නේ, දැනගන්නේ කියන මේ අදහසේ වැරද්දක් තියෙන්න ඕනද? ඇත්තටම එහෙම වැරද්දක් තියෙනවද? ඔබ මොහොතකට හිතන්න තියෙන රූපයක් නම් දකින්නේ ඒ රූපය ගැන හිතන්න බැරි කමක් නැහැ. ඒ රූපයට සාපේක්ෂව හිතන්න පුළුවන්. හිතන්න පුළුවන් ද අත්වලට නොවැටේ. එක්කෝ ඒ රූපය ලස්සනයි කියන්නේ නැව ලස්සනයි. එක්ක නිත්‍යයි කියන්නේ එක්ක අනිත්‍යයි. මොකක් හරි පැත්තකට වැටිලා තමයි ඒක හිතන්නේ. එතකොට මේ හැම තැනකදීම අපිට පුළුවන්කම තියෙවි නිවැරදිව හිතන්න. නිවැරදිව හිතුවත් ඒක සාපේක්ෂව ඒක කුසලයක්. ඒක කර්මයක්. කර්මයට සාපේක්ෂව ප්‍රතිසන්දි ප්‍රවෘත්ති විපාක ජරා මරණ. අකුසල සාගතව වැරදි විදියට හිතනවාට වඩා වැරදිව හිතන එකේ වටිනාකමක් තියෙනවා ලෝකෙදී. ඒ නිසා අපිට තියෙන රූපයක් පේනවා කියනවා නම් එතනම කියවෙනවා තියෙන රූපේ දකින්න මම ඉන්නවා කියලා. එතන ආත්ම හා ආත්මීය මම හා මගේ කියන මේ අදහස් ටිකක් නියෝජනය වෙනවා. එතකොට අපට දිට්ඨි විසුද්ධිය අපකට යන්න බෑ. අපි ඉන්න පිටල ඉන්න මේ සංකල්පයේ ඉඳගෙන අපි හිතනවට වඩා අපි දකින්නවට වඩා වෙනස් විදියකට හිතන්න වෙනවා, දකින්නව මහන්සි ගන්න වෙනවා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව කියන දෙයක් පෙනෙනවාද නොව, තියෙන දේ පේනවත් නෙවෙයි, පේන දේ තියෙනවත් නෙවෙයි. මෙන්න මේ අදහස නිවැරදි කරගන්න ඕන. බොහෝ විට බොහෝ දෙනෙක් කල්පනා කරන්න පුළුවන් මේක පුද්ගලික අදහසක් කියලා. අපි බැලුවොත් දහමේ යථාර්ථයට පැමිණි දැන අතීතයේ මේ විදිහට අනාගතයේ ඉපදිලා නැහැ, වර්තමානයේ ඉපද නිරුද්ධ වෙනවා. එතකොට අතීතයේ මැරිලා නම් අනාගතයේ ඉපදිලා නැත්තම් වර්තමානයත් පිළිටන්න තැනක් නැහැ, ඉපද නිරුද්ධ වෙන බවක්, ඉපදිලා මැරෙන බවක් නම් තියෙනවා. ඒකනම් යහ දැක්ක. ඊළඟට කියනවා අපට යම් කිංචි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධකම්. ඒ වගේම කියවෙනවා යේ ධම්මා හේතු භවවාතේ සංගීත තේ සංචය නිරෝධෝ. ඒ වගේම අපට පුරුදුයි යම් හේතුන්ගෙන් යමක් හටගත්තා නම් ඒ හේතු නිරෝධේ සියල් හේතු පටිච්ච සම්භූතං හේතු බවයි. මේ යථාර්ථයේ ඇත්ත කියන හැම තැනකම මේ අදහස් ටිකක් කියන්නේ. අනිච්ඡාවත සංඛාරා උපාද වේදම්මිනෝ උපජ්ජිතානි. එතනත් කියවෙන්නේ වර්තමානයේ තුල ඉපද නිරුද්ධ වෙන බව, ඉපදිලා වැය වෙන බව. එතකොට ඒ හැම තැනකම එකම අදහසක් කියවෙනවා, අතීතේ අනාගතේනේ වර්තමානයේ තියෙන්නේ හටගත්තේ හටගත් දැනම මිය යන බව. එය යථාර්ථේ නම්, එය යථාර්ථේ නම් දකින දෙයක් තියෙන දෙයක් දකිනවා නම්, තියෙන දෙයක් නම් දකින්නේ, ඒ තියෙන දෙයක් දකිනවා කියන තැන තියෙනවා අර යථාර්ථයෙන් තොර බව. තියෙන දෙයක් දකින්නවා කියනකොට ඒක තිබුණු එකක් දකින්න. එතකොට අතීතයටත් අයිති තිබුණු එකක් දකින්න. වර්තමානයේ තියෙන එකක් දකින්න. ඒ දැකපු දේ සිහි කරලා ආපහු ඕන නම් ගිහිල්ලා බලන්න. දැන් අපි ජීවත් වෙන වටපිටාව තුළ මේක ඇත්ත. අපි දකින දේවල් තියෙනවා, දැකපු දේවල් තියෙනවා. දැකපු දේවල් දැන් සිහි කරගන්න පුළුවන්. සිහි කරලා අපි ආපහු ඕනනම් ගිහිල්ලා ඒ දැකපු දේවල් ආපහු ගිහිල්ලා බලන්න. එතකොට අතීතයක් තියෙනවා, වර්තමානයක් තියෙනවා, අනාගතයක් තියෙනවා. අනාගතයට ගිහිල්ලා හිත ගිහිල්ලා බලන්න පුළුවන්. තුන් කාලයේම තියෙනවා තියෙනවා කියන තැනකයි අපේ මනස පිටලා තියෙන්නේ. එතකොට මේ ධර්මයේ යථාර්ථයට පැමිණි තැන අතීතයේ නෙවෙයි, අනාගතයේ ඉපදිලා නැහැ. වර්තමානයේ තියෙනව නෙමෙයි ඉපදෙන්නේ. එහෙනම් මේ අනුසාරයෙන් අපේ දැක්ම, අපේ ජීවිතේ, අපේ පැවැත්ම දෝෂ සහිතයි, වැරදි සහිතයි කියලා අපිට හිතා ගන්න බැරි කමක් නෑ. එහෙනම් අපි මේ මත පිළිහිදලා අපිට කවදාවත් නිවන බලාපොරොත්තු වෙන්න බෑ, කපනාඩක් වැඩේ. මේ වැරද්දෙන් නිදහස් වෙන්න ඕන. මේ වැරදි දැක්මේ මිදෙන්න ඕන. මිදෙන්න නම් අපි මිදෙන විදියට හිතන්න, විමසන්න ඕන. අන්න එතනදී අපිට තියෙන දෙයක් දකින්නව නෙවෙයි, තියෙන දේ දකින්නව නෙවෙයි, දකින්න දේ තියෙනව නෙවෙයි කියන මේ වචනයට අර්ථ විවරණ සපය ගන්නවා. ඒ වචනය විතරක් අපි භාවිතා කරලා බලන්නේ, මේ වචනයට අර්ථ විවරණයක් දෙන්න ඕන අපිට. මොකද්ද මේ කියන්නේ? මේකේ අර්ථය විවරණය වෙනකොට අර මහා ගැඹුරු දහමක් දැක්ම දෘෂ්ටි ජාලය බිඳිලා විසුණු වෙලා යන, සුණු විසුණු වෙන දර්ශනයක් කියලා බසිටිනවා. එනිසා හටගත්තේ හටගත්තනම නැසෙනවා කියන පාඩම මන්ත්‍රයේ නෙමෙයි වැදගත්. හටගත්තේ හටගත්තනම නැසෙනවා කියන දැක්ම අනුමාන වශයෙන් හෝ සිතන්න පුළුවන් නම්, දකින්න දැනගන්න පුළුවන් නම්, අන්න එතන තමයි මේ ත්‍රිවිධ විසුද්ධියට මඟ පෑදෙන්නේ. අපි නිකන් වචනවලට සීමා වෙලා අපේ සසර ගමන දීර්ඝ කරගත යුතුනේ. මේ ලැබෙච්ච සොඳුරු අවස්ථාව අහිමි කරගත යුතුනේ. එනිසා පින්වතුනි, මේ කරුත වැටහෙනකම් පෙනෙන දේ තියෙන දේ පේනවා කියන තැනට ඇවිල්ලා පහසුයි, හරි සරලයි. පේන දේ අනිත්‍යයි, පේන දේ දුකයි, පේන දේ අනාත්මයි, පේන දේ අසුභයි කියන්නේ. හැබැයි ඒ අනිත්‍ය, ඒ දුක, ඒ අනාත්මේ අසුභ බව දෘෂ්ටියේ විදීමක් වෙන්නේ නෑ. එතන සිද්ධ වෙනවා තවත් විදියකින් දෘෂ්ටියකට වැටීමක්. අත්තනාව අනත්තානං සංජානාමි තිවා සච්චතෝ චේතතෝ දිට්ඨි උපජ්ජති. එතකොට අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අසුභ බව දකිනවා. දකින්න ආත්මව වෙදෙවි. අත්තනාව අනත්තානං සංජානාමි තිවා සච්චතෝ චේතතෝ දිට්ඨි. ආත්මව සිට අනාත්මය දකිනි යන දෘෂ්ටිය ඒකාන්තයෙන් සත්‍ය වශයෙන් උපන්නේ. තමත් දෘෂ්ටියකටයි මාරු වෙන්නේ. දෘෂ්ටියෙන් විදිලා හැබැයි අපට දකින්නවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා කියන තැන අර දිත්තේ දිට්ඨ මත්තං සිතේ සුත මත්තං තේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කියන අදහසට ලඟ වෙන, සමීප වෙන විදිහෙන් මේ ගැන දකින්න බලන්න හිතන්න අපි ඉගෙන ගන්න. දැනගත්තොත් උනේ දකින්න වෙන්නේ ඥානතෝ පස්ස. ඉස්සෙල්ලා දැනගන්න. පස්සේ දකින්න. දැනගන්න. එතකොට කොහොමද අපි ඒක දැනගන්නේ? මොනවද එතන දැනගන්න තියෙන්නේ? එතකොට දිත්තේ දිට්ඨ මත්තන් නම් දැකීම, දැකීමකින් අවසන් යථාර්ථය. මම ඉන්න තැන, අපි ඉන්න තැන නෙමෙයි යථාර්ථය. යථාර්ථයේ දැකපු රහතන් වහන්සේගේ යථාර්ථවාදී සැබෑ දැක්මයි. අපි එතනටනේ ලං වෙන්නේ, එතනටනේ සමීප වෙන්නේ. උන්වහන්සේට දැකීම, දැකීමෙන් අවසන්. මට මම ඉන්නේ දැකපු දේවල් තියෙනවා. දැකපු දේවල් දැන් සිහි කරගන්නත් පුළුවන්. දැකපු දේවල් ගැන කතා කරන්නත් පුළුවන්. දැකපු දේපල් ඕනනම් ආපහු ගිහිල්ලා බලන්න. ඒ විතරක් නෙමෙයි, දැකපු දේවල් අල්ලලා බලන්න පුළුවන්. දැකපු දේවල් ඉබල බලන්න පුළුවන්. දැකපු දේවල් කාල බලන්න. අපේ ඉන්නේ ඉබන්තන. හැබැයි යථාර්ථය දැකීම, දැකීමෙන් අවසන්. මට එහෙම එකක් එහෙනම් දැන් අනුමාන තරමකින් හරි මම ඉන්න තැනින් මිදෙන, අර දැක්මට ලං වෙන යම් මනස මෙහෙවීමක්වත් අල්ප මාත්‍රයකින් හරි මට තියෙන්න ඕන. ඒකේ ආරම්භයක් මට තියෙන්න ඕන. ඒ ආරම්භයවත් මට නැත්නම් මම කොහොමද කවදා හරි දැක්මට යන්නේ? ඒ නිසා අපට සිද්ධ වෙනවා මේ ගැන නැවත නැවතත් හිතන්න. මොකද එතනින් එහාට ගමනකුත් නෑ. එතනින් මෙහා සීල විසුද්ධි, චිත්ත විසුද්ධි සම්පූර්ණ වීමකුත් නෑ. එය නිර්වචනය කරගන්නේ. එහෙනම් දැකීම, දැකීමකින් අවසන් වෙනවා කියනවා නම් ඒක නම් ඇත්ත. මේ තියෙන දෙයක් පේනවා කියන එක යථාර්ථයේ විදිහට ඒක ලොකු බොරුවක් වේ. එහෙමනම් මොකක්ද දැක්කේ? තියෙන දේ දකින්නේ නැත්නම් මොකක්ද දැක්කේ? අපට ඉන්නේ කවුරුද කියලා. පින්වතුන්ට අපි බොහෝ වාරවල මතක් කරලා දුන්නු උපමා රූපක කීපයක් තියෙනවා. අපි නැවත වතාවක් ඒ අදහස මතු කර ගත්තොත් අපට යමක් හිතා ගන්න පුළුවන් වේවි. අපි එක නිදර්ශනයක් සිහිපත් කළොත් අපි පින්වතුන්ට කියා දීලා තියෙනවා පිපාසයේ ඇතිවෙච්ච බල්ලෙක් වතුර ටිකක් හොයාගෙන ගිය ගමන වතුර ටිකක් බොන්න පොකුණට එකුණු වෙලාවේ බල්ලට තවත් බල්ලෙක් දකින්න ලැබුණා. නිද ඇතුලෙන් දැක්ක බල්ලට සාපේක්ෂකව ඒ බල්ලගේ ක්‍රියාකාරකම් ගැන අපි කතා කරලා තියෙනවා. මොහොතකට හිතන්න ලිඩට එහුණ බල්ලා. බල්ලට තවත් නිදේ ඉන්න බල්ලෙක් වෙනවා. ඔන්න තවත් බල්ලෙක් නිදේ ඉන්න. දැන් බල්ලා දැක්ක බල්ලෙක්. දැන් මේ බල්ලා පිළිබඳව රූපයක් ඇති වෙන්නත් පුළුවන්, මිත්‍රත්වයක් ඇති වෙන්නත් පුළුවන්. මේ මං වගේම ලොකු බල්ලෙක් ඉන්නවා කියලා තරහක් වෙන්න පුළුවන්. තනියෙන් මේ කැලේ හිටපු මට තවත් යාළුවෙක් හම්බුණා කියලා මිත්‍ර සීලේ හැඟීමක් ඇති වෙන්නත්. එතකොට මේ හැඟීම් දෙකම මතු කරගෙන රූපයෙන් පුරන්නත් පුළුවන්, ගොඩට එන්න කුමායක සෙල්ලම් කරන්න කියලා මිත්‍ර සීලිය පුරන්න. කෝපයෙන් පොළව කවුරු ගන්නත් පුළුවන්, මිත්‍ර සීලිය පොළව කවුරු ගන්නත් පුළුවන් ප්‍රතික්‍රියාවක් ඇති. එතකොට දැන් බල්ලෙක් කියන හැඟීමට සාපේක්ෂව කාය කර්මයක්, වාග් කර්මයක්, මනෝ කර්මයක් තියෙනවා. එක පැත්තක් සුචරිත, එක පැත්තක් දුෂ්චරිත. පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර. එතකොට පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර මේ කුසලයේ අකුසලයේ උපන්නේ බල්ලෙකුට සාපේක්ෂව. එතකොට බල්ලා බල්ලෙක්ව දැක්ක නිසායි ඒ කුසලයට, ඒ අකුසලයට, පුඤ්ඤාවි සංඛාරයට, අපුඤ්ඤාවි සංඛාරයට වැටුනේ. පුඤ්ඤාවි සංඛාරයට, අපුඤ්ඤාවි සංඛාරයට වැටුණු බල්ලෙකුට සාපේක්ෂව. දැන් බල්ලා බල්ලෙක්ව දැක්කේ. දැන් බල්ලන්ට බල්ලා ගැන හිතන්න හොඳට නරකට ඕන තරම් හිතන්න. හැබැයි ඔබට තේරෙනවා බල්ලා බල්ලෙක් හැටියට දැකපු තැන මොකක්ද දැක්කේ කියලා. ඇත්තටම දකින්න තිබුණේ බල්ලන්ට බල්ලෙක්ව නම් නෙවෙයි, තමා නිසාම හටගත්ත ඡායාව. එතකොට ඡායාව දැක්කේ බල්ලෙක් ඉන්නවා කියලා හිතුවා. දැන් බලන්න වැරද්දක් තියෙනවලු. බල්ලට පේනවා යම ඡායාව. හැබැයි බල්ලා වරදවා ගන්නවා ඉන්නේ බල්ලෙක්. එතකොට දැන් බලන්න පෙනුනේ මොකක්ද? බල්ලට පෙනුනේ මොකක්ද? ඇත්තටම බල්ලා දැක්ක යම. බල්ලා ඇත්තටම දැක්කේ මොකක්ද? බල්ලට ඇත්තටම පෙනුනේ මොකක්ද? දෙහකට ඡායාව නා. එහෙනම් බල්ලෙක් කොහොමද බල්ලට පෙනුනේ? දෙදේ බල්ලෙක් කියන්නේ. හැබැයි බල්ලා බල්ලෙක් කොහොමද දැක්කේ? දැන් බලන්න ඒ කියන මිත්‍යාව සහ සත්‍ය මොකක්ද කියන. දැන් අපි මේවා සමාන නම් අපේ දැකීම බල්ලට යමක් පෙනුණා. නොපෙනුණා නෙවෙයි, පෙනුණා. හැබැයි පෙනුනේ බල්ලෙක් නම් නෙවෙයි. හැබැයි බල්ලගේ තීරණය, නිගමනය බල්ලෙක්. වැරදි උපකල්පනයක්, වැරදි නිගමනයක් යෙදුණා ඉතින්. ඒ වැරදි නිගමනය පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, අවිද්‍යාව නිසා සංඛාර කියන ජරා මරණය දක්වාගෙන යන අකුසල ධර්මතාවයේ ඡායාවලක් දකින්නේ කියලා. හේතු නිසා හටගත්ත ඡායාවක් දකින්නවා. ඉතින් එහාට යනකොට ඒ ඡායාව විතරක් නිකුත්ව අවසන්. දැක්කා. හැබැයි දැකීම අවසන් දැකීමේ ආයි දකින්න බැන්නේ. ආයි ඒකත් ආයි හටගන්නේ ඉස්සෙල්ලේ. දැන් හේතු නිසා එහෙනම් පොණ්ඩය නිදර්ශනයට අනුව ඔබට හිතන්න පුළුවන් නම් අහන දකින දැනෙන දැනගන්න දැන මෙන්න මේ ආකාරයේ රැවටීමක් මුලාවක් ඇති තැන අපි වාසය කරනවද? එහෙමනම් මේ වැරද්ද මේ වැරදි දැක්ම තියෙන තාක් කල් අපිට තියෙන දේවල් තියෙන දෙයක් ඇහෙන්නේ ඇහෙන දේවල් තියෙන මේ මුලාවෙන් මිදෙන්න වෙන්නේ නැහැ. එහෙනම් අපට ඊබඳු ධර්මතාවයක් යෙදිලාද මේ තැන තියෙන අනුමානය ඇති කරගෙන එතනින් එහාට ඒ ගැන විමසීමක් කරන්න සාකල මහන්සි ගත්තොත් ඔබටත් පුළුවන් වේවි මේ දෘෂ්ටියේ නිදහස් වෙන මාවතක් සොයාගන්න. ඉතින් අපේ කාලය දැන් ඉක්මවාගෙන යනවා. අවශ්‍ය තැන වැඩි තොරතුරක් පැහැදිලි කරගන්න අපට කාලය අවම වෙනවා. ඒ නිසා නැවත වතාවක් එතනින් එහාට කරුණු විමසන්න ඉඩකඩ ඉතුරු කරලා අපේ අනුශාසනාව අපේ ධර්ම දේශනාව නිමාවට පත් කරනවා. ඔබට කරුණු විමසන්න සොයාගෙන යන්න විමර්ශන බුද්ධිය අවදි කරවමින් ඒ අවදි කරගත්ත විමර්ශන බුද්ධිය නැවත යට යන්නට යටපත් වන්නට නොදී මේ කරුණ පිළිබඳව සොයා විමසාගෙන දෘෂ්ටි ඉන් අත්මිදී ditthi visuddhi ඇති කරගනිමින් තවදුරටත් ඉදිරියට යන මාර්ග ඉවර කරගන්නට මේ බුදු සසුනේම මේ ගෞතම බුද්ධ ශාසනයේම මේ ජීවිතයේම ඔබට භාග්‍ය වාසනාව සැලසේවා කියලා ආශිර්වාද කරනවා. වහවහ උතුම් ලෝ දවසේ මේ පින්කම සිදු කිරීමේදී මූලික දායකත්වයේ ලබන අමිත් මුනිේන්ද්‍රනාථ මහත්මයාගේ එදාතර දරු දෙපළ නෝනා මහත්මිය ඇතුළු ඒ ඥාතීන්ටයි ඒ වගේම 93 වසරේ විශ්වවිද්‍යාලයේ සමකාලීන ශිෂ්‍ය සමුදල සහෝදරියක් ඒ වගේම විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සහායක උපකාරය මේ වෙලාවේදී මේ ධර්ම දේශනාවලුව හමු වී ඉච්ඡාවේ සඳහා ලබා ගත්තා. ඉතින් ඒ හැම දෙනාගේම දායකත්වයෙන් සම්බන්ධතාවයේ ඔබෙත් මගෙත් අනුග්‍රහාත්වයෙන් සිද්ධ කළ මේ උතුම් පින්කම ඔබටත් මටත් සිදුවේ ගුරුතුමාගේ දූදරු පවුල හැමට විශේෂයෙන් මේ ස්ථානයේ සලසා දෙමින් මේ පින්කමට අනුග්‍රහ කළ සේල්වාරාම වාසී ස්වාමීන් වහන්සේලාට මේ ධර්ම දේශනාව ලෝකයට ශ්‍රවණය කරන්නට අවස්ථාව සැලසෙන බෞද්ධ මාත්‍යාලයේ ගරු සභාපති කුසල ධම්ම සාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට සියලු උපකාරක හැම දෙනාටම මේකින් බලේ කුසල බලේ පුදුම ව්‍යාපාර ආශිර්වාදේ බුද්ධමෝ සත්‍යයන් වහන්සේ ඇතුළු පින් අනුමෝදන් වූ දෙවියන්ගේ ආශිර්වාදේ හැම ජීවිතයකටම දුස්මාන දුස්මාන කවුරුදු කරදරවාදු කාචිත පීඩාව දුරේවා අතුරු ආන්තරාවන් මගහැරේවා නිදුක් නිරෝගී භව චිර ජීවනයේ සියලු යහපත සාන්ති සාමයේ සලසිත උදාවේවා කරණ කියන සියලු යහපත් කටයුතු ලෞකික ලෝකෝත්තර ප්‍රාර්ථනා දේශනා සිදුවේවා සසර ගමනේ සරණතුන් නරකාදී දුර්ජනස් වේ මිදී සත්තුන් සේසුර බලෙන් සත්‍ය ධර්මයන් ගියවෝදී උතුම් මඟ ඵල නිවන් සුව කල වේවා අපි හැම දිනාටම ලැබේවා සලසීවා
සාදු සාදු
අනිවාර්යෙන් සිරිස
Amen.